നിവേദനയായി. പാർലമെന്റ് വിഷയം 24 ഫെബ്രുവരി 9 ദിന സമ്മതകരണ യോജന പ്രകാരവ് നവേനി പാർലമെന്റ് പശ്ചാനി സഭാവാരെ സേവിക്കുന്ന സന്ധാന കാരക സഭാവട്ട് പത്കരണത് സാമാജിക മന്ത്രിയുടെ നാമലേഖനെ ഭാഷാ ചിത്രയും മമ്മ സഭാഗത കർമ്മി ആചാരധാരം പിരിമന്ത് വരപ്രസാദ് കാരക സഭാവ് അജയകനും പിരിമന്ത് കാരക സഭാവ് പൊതുവ്യാപാര പിരിമന്ത് കാരക സഭാവ് മഹാജനപേക്ഷം പിരിമന്ത് കാരക സഭാവ് വ്യവസ്ഥാദായ കാരക സഭാവ് സ്ഥാവര നിയോഗ പിരിമന്ത് കാരക സഭാവ് ഗൃഹകാരക സഭാവ് പശുപല മന്ത്രിയുറുങ്കിയ കാരക സഭാവ് ബാങ്കുകരണേസ മൂല്യ സേവാ പിരിമന്ത് കാരക സഭാവ് ആർത്ഥിക സഹായകരണ പിരിമന്ത് കാരക സഭാവ് ക്രമസഹ വിധി പിരിമന്ത് കാരക സഭാവ് ആരക്ഷാ ടൂർമിന്ത് മാത്യാശ ഉപദേശക കാരക സഭാവ് മുതൽ ആർത്ഥിക സഹായകരണ സഹ ജാതിക പ്രതിപത്തി കട്ടുകുത്ത് പിരിമന്ത് മാത്യാശി ഉപദേശകാരക സഭാവ് കാന്ത ലമാ കട്ടുകുത്ത് സമാജ ബലഗണ്യമി കട്ടുകുത്ത് പിരിമന്ത് മാത്യാശ ഉപദേശക കാരക സഭാവ് ആയോജന പ്രവർദ്ധന കട്ടുകുത്ത് പിരിമന്ത് മാത്യാശ ഉപദേശക കാരക സഭാവ് അധ്യാപന കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് ജനമാധ്യ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് സൗഖ്യ കട്ടുകുത്തു പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് കൃഷികർമ്മ സഹ വ്യവിളി കർമാന്ത കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് വനജീവി വനസമ്പത് സംരക്ഷണ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് അധികരണ ബന്ധനാകാര കട്ടുകുത്തു ആണ്ടുക വ്യവസ്ഥാപന സംസ്കരണ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് കർമാന്ത കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് നാഗരിക സംവർദ്ധന നിവാസ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് വിദേശ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് ബുദ്ധ ശാസന ആഗമിക സംസ്കൃതി കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് വിദുലി ബലഹ ബലശക്തി കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി കാരക സഭാവ് പരിസര കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി കാരക സഭാവ് ക്രീഡാ യൗവന കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് വാരിമാർ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് കംകർവ വിദേശ റക്കിയ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് രാജ്യ വ്യവലി വ്യവസായ പ്രതിസംസ്കരണ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് ധീവര കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് മഹാജന ആരക്ഷ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് താക്ഷണ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് ജലസമ്പാദന സഹ വധു അട്ടിത്തല പാസുകം സംവരണ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് വരായ നാവിക ഗുവൻ സേവാ കട്ടുകുത്തി പിരിമന്ത് അമാത്യാശി ഉപദേശകാരക സഭാവ് നിവേദനയെ ശ്രീലങ്കാവെ നീതി അധ്യാപന പിരിമന്ത് സമാലോചനേക്കർ പ്രതിസംസ്കരണേ കിരീം സന്ധാഹ നിർദ്ദേശിതിരുപത് കിരീം സന്ധാഹവും പാർലമെന്റ് വിശേഷകാരക സഭാവെ സേവേ പിൻസ് കറു ജനാധിപത്യ നീതിജ്ഞ ആചാര്യ വിജയദാസ് രാജപക്സ് മഹത്താകെ സഭാപതിത്യന്യത്വ മതു സന്ധാൻ മന്ത്രിയുരയാൻ മൗസിൻ പത്കർണ അഥവാ പാർലമെന്റ് ദണ്ഡനകമെത്തി കറു നീതിജ്ഞ നിമൽ ശ്രീപാല സില്ലമെത്തുമ കറു ജനാധിപത്യ നീതിജ്ഞ എം യു എൽ അലി സബ്രിമെത്തുമ കറു അനുരാധ ജയരത്നമെത്തുമ കറു ആചാര്യ സുരേൻ രാഘവൻ മെത്തുമ കറു മഹാചാര്യ ജി എൽ പീരീസ് മെത്തുമ നീതിജ്ഞ റൌഫ് ഹക്കീം മെത്തുമ നീതി തലത അതുകോറലമെത്തിനിയ നീതിജ്ഞ ചന്ദിമ വീരക്കൊടി മഹത്ത ജി ജി പൊന്നമ്പലം മഹത്ത എം എ സുമന്ദിരൻ മഹത്ത കറു നീതിജ്ഞ പ്രേമരാജ്സി ദുളവത്ത മഹത്ത നീതിജ്ഞ മധുര വിധാനകെ മഹത്ത കറു നീതിജ്ഞ സാഗര കാര്യവസം മഹത്ത മലയക വെവലി പ്രജാവെ വികാശയെ പിലിബന്ത് പാർലമെന്റ് സംസ്ഥയ നവേണി പാർലമെന്റ് സന്ധാ സ്ഥാപന കിരീമ സന്ധാ ഉറ സീമ വിസായ വിശയാത്രി മാർത്തുമസാവിന് ബദാദായന മദദിന് പൂർവഭാഗെ എക്കുലഹട്ട് കാരകസഭാ കാമറം കാട്ടേ ഹിതി പേത്തീമ നിയമിതഭാവ് തന്നുണത്തർ ഈ സന്ധാ സാഭാഗുവിലെ സിയലും പാർലമെന്റ് മന്ത്രിയുണ്ട് കാരുണിക ആരാധനാക്കുമെത്തി
ലതാ സുസ്തിക വാർഷികസന്ധാ ലോഹോർ ആരയാൻ ആരംഭത്തിലെ വാർഷിക വാർത്താവ് ലതാ സുസ്തിക വാർഷികസന്ധാ സേവാ നിയുക്തികൻഗെ ബാർ ആരംഭത്തിലെ അറുമുതൽ മണ്ഡലെ വാർഷിക വാർത്താവ് സഹ ലതാ സുസ്തിക വാർഷികസന്ധാ ലങ്കാ ബാങ്ക് വാർഷിക വാർത്താ മമ്മ ഇത്രി ഭക്തരമി വാർത്താ ജാതിക ആർത്തിക ഭൗതിക സരസും പിരിമന്ത് ആംശിക അധീക്ഷണ കാരക സ്വഭാവത്തെ യമുക്ലിത്യ മമ്മ യോജനാ കരമി ലതാ സുസ്തിക വാർഷികസന്ധാ ആബാദ സഹിത തനത്തൻ സന്ധാവു ജാതിക മഹാലേഖാം കാര്യാലയ വാർഷിക വാർത്താ മമ്മ ഇത്രി ഭക്തരമി മെമ്മ വാർത്താവ ആർത്തിക അർബുദേ ബലപാം സമനെ കിരീമ പിരിമത് ആംശിക അധീക്ഷണ കാർക്ക് സഭത്തെ യമുക്ലിത്യ മമ്മ യോജനാ കരമി രജേ ഗിനും പിരിമത് കാർക്ക് സഭാ പാർലമെന്റ് ഇതിരിപത് കർണത് വാർത്താവ് പരമാധികരണ വിഷകാർക്കു സംബന്ധ കർണു പിരിമത് പാർലമെന്റ് സ്ഥാപന നിയോഗ എക്സിദാനമേ ഹതര പ്രകാരവൻ നിരീക്ഷണ സഹ ഗണുലഭു ക്രിയാമാർഗ് പിരിമത് വാർത്താ മമ്മ ഇതിരിപത് കരമി මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළුත්‍යයි මම යෝජනා කරමි.
අධ්‍යාපන අමාත්‍යතුමා
2022 වර්ෂ සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළුත්‍යයි යෝජනා කරමි.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍යතුමා
අර කථානායකතුමනි 2020 වර්ෂය සඳහා ලංකා මිනරල් සයන්ස් ලිමිටෙඩ් හි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළුත්‍යයි යෝජනා කරමි.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු
ගරු කථානායකතුමනි 2018 සහ 2019 වර්ෂ සඳහා බුද්ධ ශාසන අරමුදලේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තා ආගමික කටයුතු හා සාජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය යෝජනා කරමි.
මහජන ආරක්ෂක ඇමතුම
ගරු කථානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද වාර්තාවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියම 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ නඩු ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ය සභාවට යොමු කළ තියා යෝජනා කරමි.
කරු අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි 2016 2017 2018 වර්ෂ සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා භාණ්ඩා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ තියායි යෝජනා කරමි.
කාර්ය සභා වාර්තා රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ වාර්තා ගරු හර්ෂඩ සිල්ලඳ මහත්මයා.
රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේද යොමු කරන ලද 2005 අංක 6 දරන පනතේ සංශෝධිත 2002 අංක 14 දරන එකතු කර ආගය මත බදු පනතේ දෙක ආව වගන්ති යටතේ පනුන් ලබන නියමය සහ සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පද නැවත සලකා බැලීම එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. මේ ගරු කථානායකතුමා එතන සුළු එමෙන්මන්ට් එකක් කරේ සුරක්ෂිතලත් ගනුදෙනුලත් පනත කෙටුම්පතට අදාළ කාර්ක සභා කතා කර ගැටලු කිසිවක් තිබුණ නැති බව සඳහන් කළ කෙටි සැඳින්වීමක්. ගරු කථානායකතුමා මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා මෙතන ඉන්න නිසා මම කැමති එතුමාගෙන් එකක් අහන්න. මොකද අපිට ඔහුත් සමග සම්බන්ධ වෙන්න හැකියාවක් නැහැ කමිටුව හැටියට. ගරු මුදල් ඇමතිතුමා ජනාධිපතිතුමා දැන් ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ දවස්වල කරගෙන යනවා. ඡන්දෙට තව තියෙන්නේ මාස කිහිපයයි. එතකොට ඊළඟට පත්වෙන ආණ්ඩුව බැඳී සිටිනවා මේ ණය හිමියන් එක්ක එකතු වෙන වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සියලු පක්ෂ සමග සාකච්ඡා කරලා මෙවැනි එකඟතාවයකට ආවොත් හොඳයි කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. මොකද ඔබතුමා තව කොච්චර කාලයක් ඉන්නවද කියලා අපිට හරියට කියන්න බෑ. අපි හරි කවුරු හරි ප්‍රේමදාස මහත්මයා යටතේ අපි බලාපොරොත්තු වෙනවා වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන්න. එතකොට මොකද වෙන්නේ කියන සම්බන්ධයෙන් මේ ප්‍රශ්න ගන්න කැමති
දරු ජනාධිපතිතුමා.
මම කොතරම් කාලයක් ඉන්නවද කියන ප්‍රශ්නේ ඉස්සෙල්ලා ඔබතුමා සභාපතියට කොතරම් කාලයක් ඉන්නවද එකයි ප්‍රශ්නේ. චම්පික රණෝක මන්තුමා යන්න ගියා. කෙසේ හෝ අපි පිළිගන්නවා මේක මුළු රටටම බලපාන කාරණයක්. ඒ නිසා මම මූලික සාකච්ඡාව පැවැත්වුවෙන් පස්සේ IMS සංවිධානය එක්ක මම පක්ෂනායකින් කැඳවුණා. විකල්ප අදහස් තියෙනවා නම් අපි ඔක්කොම අරගෙන IMF කණ්ඩායම එක්කත් සාකච්ඡා කරමු. සාකච්ඡා කළා අවසන් වුණාන් පස්සේ මේවා ඇතුල් කරපු නීති කෙටුම්පත මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ජනාධිපතිතුමා සභාව ඇමති
ගරු කථානායකතුමනි අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචන කරන අයත් ඉන්නවා. ආර්ථිකය ශක්තිමත් බවක් පෙනෙන්න තිබුණත් ඒක ජනතාවට දැනෙන්නේ නැහැ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදුබර පටවලා තියෙන තියෙන බවත් කියනවා. විදුලි බිල, ඉන්ධන මිල ඕනෑවට වඩා ඉහළ දමා ඇති බවද කියනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා, මල නොතලා රොංගන්වා වගේ තමයි ජනතාවගේ බදු අය කරගත යුත්තේ කියලා. හැබැයි අප ඒ පිළිවෙත රකින්න නෑ කියලා අපෝ විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයන් අමතක කරන දෙයක් තියෙනවා, මල් තලමින් රොන් ගන්න අවස්ථාවුත් තියෙන බව. මේකට අපට අපූරු පාඩමක්. සාමාන්‍ය තත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දී එහෙම බෑ. එතනදී තත්වය වෙනස්. අද අපිත් යන්නේ අතුරේ. පහුගිය කාලේ අපිට සිද්ධ වුණේ ආර්ථික වැල්පාලමක් තරණය කරන්න, අතුරේ ගමනක් යන්න. අප එවැනි අනතුරුදායක තත්වයකට පත් වුණේ ඇයි? අපේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයකට කඩා වැටුණේ ඇයි? අතීතයේ සිට විවිධ ආණ්ඩු අදුරදර්ශී තීරණ ගැනීම එක හේතුවක්. අනෙක් හේතුව විවිධ දේශපාලන පක්ෂ රජයේ සාධනීය වැඩසැලසුම් ගණනාවකට විරුද්ධ වෙලා ඒවා කඩා කප්පල් කර දැමීම, රාජ්‍ය දේපල විනාශ කර දැමීම. මේ නිසා රටට විධිමත් ආර්ථික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබුණා. පරිපූර්ණ ආර්ථික සැලැස්මක් අප අවස්ථා ගණනාවකදී මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්තා. නමුත් අඛණ්ඩව එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට අවකාශ සැලසුනේ නැහැ. මම මෙහිදී ආචාර්ය චන්දිම විජේබණ්ඩාර 1989 දී බුදුසරණ පත්‍රයට ලියූ ලිපියකින් කොටසක් උපුටා දක්වන්න කැමතියි. එතුමා බුදුන් වහන්සේ දේශනා කළ කුටදන්ත සූත්‍රය ගැන ලිපියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. සංවර්ධනයේ සැලැස්මකින් තොරව කළ නොහැකිය. දීඝනිකායේ කුටදන්ත සූත්‍රය සංවර්ධනයේ පිළිබඳ මෙම සැලසුම්වල අවශ්‍යතාව පැහැදිලි කරන්නකි. උන්‍ය සංවර්ධ රටක නිර්ධන පන්තියේ රාජ්‍ය විරෝධී අර්බුදයක උද්ගත කළ අවස්ථාවේ රජය සැලැස්මක් මගින් රට සංවර්ධනය කළ යුතු අයුරු එහි දැක්වේ. එය රාජ්‍ය මූලික ආර්ථික සැලැස්මකි. එය සාර්ථක වූ බවත් ජනතා ආර්ථිකාංශයෙන් පමණක් නොව සාරධර්මාංශයෙන්ද පොහොසත්ව මනා සමාජ සම්බන්ධතා ඇතිව සොම්නසින් සැනකෙලි සිරියෙන් විසූ බවද එම සූත්‍රයේ දැක්වේ. අප එවැනි විද්‍යාත්මක සැලසුම් සහගත මගක් අනුගමනය කළේ නෑ. සමහර කණ්ඩායම් මෙහෙම වැඩ සැලසුම් ක්‍රියාත්මක කරන්නට ඉඩ දුන්නේ නෑ. ඒ නිසා රටට පත්වුණු තත්ත්වය ගැන ඔබ සැමෝම දන්නවා. රට බංකොලොත් වුණා, ණය ගෙවා ගන්නට බැරි වුණා, ආර්ථික පීඩනය දරා ගන්නට බැරි වුණා. සාමාන්‍ය පුරවැසියාගේ සිට මහා ව්‍යාපාරික දක්වා සියලු දෙනාම බරපතල ලෙස දුක් විඳා, විදුලිය කප්පාදු වුණා, පොලිමේ යුගයක් නිර්මාණය වුණා, රැකියා අහිමි වුණා, ව්‍යාපාර කර්මාන්ත කඩා වැටුණා, සමහර රට හැර ගියා, මුළු රටම ගිනිගත්තා, ආර්ථික අපායකට රට ඇද වැටුණා. මේ අවස්ථාවේ රට අරාජික වෙමින් තිබුණේ, පාලනය ගිලිහෙමින් තිබුණේ. ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය දේශපාලන වශයෙන් බරපතල අනතුරකට වැටෙමින් තිබුණේ. කිසි කෙනෙක් මේ තත්ත්වය ආපසු හැරවීමේ අභියෝගය බාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ. ආරාධනා ලද හැම කෙනාම පස්ස ගැසුවා. ඒ කිසිම කෙනෙකුට මේ ගිනි ගොඩ මැදට පැනලා ගින්න නිවන්ට ධෛර්යයක් තිබුණේ නැහැ. හැබැයි මම රට වෙනුවෙන් ඒ අභියෝගය බාරගත්තා. ගිනිගොඩ මැදට ගිහින් මම ගින්න නිවන්න පටන් ගත්තා. අද මුළු රටම ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒ වෙහෙසකර ව්‍යායාමයට මට සහාය වුණ සියලු දෙනාම මම මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරනවා. අපි ක්‍රමවත් හා විධිමත්ම ගමනකට මුල පිළුවා. ජාත්‍යන්ත්‍රයේ මූල්‍ය අරමුදල සමග එක් වී ආර්ථික සැලැස්මක්ද සකස් කළා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය ලෙස දවසින් දවස රට සාමාන්‍ය තත්ත්වයකට පත් වුණා. පීඩනය අඩු වුණා. දුක් කරදර හෙමින් හෙමින් සංසිඳෙන්න පටන් ගත්තා. ඒ බව පැහැදිලි වෙන ආර්ථික දර්ශකයන් කීපයක් මම මේ සභාව හමුවේ තබන්න කැමතියි. 2022 සිට 2023 දෙවන කාර්තුව දක්වා දිගින් දිගටම කාර්තු 6ක් පුරා හැකිලුණු අපේ ආර්ථිකය 2023 තුන්වැනි කාර්තුවේ සිට පිබිදෙන්ට පටන් ගත්තා. මේ වසරේදී අපට 2%ක 3%ක වර්ධනයක් ලබාගත හැකි බව ජාත්‍යන්ත්‍ර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර තිබෙනවා. රාජ්‍ය ආදායම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී 50%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීම අපට පුළුවන් වුණා. ගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට අපට පුළුවන් වුණා. මේ නිසාම රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර 3-4ක තිස්සේ ගෙවීමට බැරි වී තිබූ සියලු හිඟ මුදල් අප ගෙවා අවසන් කරා. 2022 වසරේ පළමු මාස 8 තුළ රජයේ සතු ප්‍රධාන ව්‍යවසායන් 52ක සමත්ත පාඩුව රුපියල් බිලියන 720ක් වූවද 2023 වසරේ සාමාන්‍ය කාල පරිච්ඡේදය තුළ එය රුපියල් බිලියන 313ක ලාභයක් බවට පරිවර්තනය කර ගැනීමට අප සමත් වුණා. ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාරික ආයතන ගණනාවක් වැසී ගිය බව අප දන්නවා. නමුත් ආර්ථික යළි පිබිදීම ඒමත් සමග ව්‍යාපාරික ආයතන ගණනාවක් අලුතෙන් ආරම්භ වුණා. 2022 වසරේ ආයතන 17,819ක් සමාගම් රෙජිස්ටර් ආයතනයේ ලියාපදිංචි වී තිබෙනවා. 2023 වසරේ ආයතන 22,376ක්. 2024 ජනවාරි මාසයේ නව සමාගම් 1,995ක් ලියාපදිංචි වී තිබෙනවා. මහ බැංකුව සහ රාජ්‍ය සම්බන්ධීකරණයෙන් සිදු කළ සාර්ව ආර්ථික ඉල්ලුම් කල්පනා කරන ප්‍රයත්න හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී 70%ක් තිබූ උද්ධමනය 2024 වසරේ පෙබ්‍රවාරි මාසයේදී 5.99%ක් දක්වා පහළ වැටුණා. උද්ධමනය අඩුවීමත් සමග කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින්ට සහ පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙමින් 2023 වසරේදී 30%ක් ඉක්ම වූ පොලි අනුපාතය 10%කට වඩා අඩු අගයකට මේ වන විට පහත වැටී තියෙනවා. 2022 වසරේ අප්‍රේල් මාස මැද භාගයේදී ඇමරිකානු ඩොලර් මිලියන 20කට වඩා අඩු අගයක් පැවති භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3කට වඩා වැඩි අගයකට ඉහළ දැංවී තිබෙනවා. පෞද්ගලික මෝටර් වාහන හැර අනෙකුත් ආයතන සීමා ඉවත් කර තියෙනවා. 1977 වසරෙන් පසු ප්‍රථම වතාවට 2023 වසරේදී ගෙවුම් ශේෂයේ ජංගම ගිමුනේ ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමට හැකි වුණා. මේ හේතුවෙන් පසුගිය වසරේ මෙම කාලයේදී රුපියල් 363ක් පැවති ඇමරිකානු ඩොලරය ඊයේ වන විට රුපියල් 308ක් පමණ අගය කර අව ප්‍රමාණයක් වෙලා තියෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. මේ ආර්ථික ප්‍රගතියේ ප්‍රතිඵල මුළුමහත් සමාජයේ පුරාද දකින්න තියෙනවා. අත්‍රැක්ටරේ ඉඳන් විශාල බස් රථ දක්වා විවිධ වාහන වලින් අනුරාධපුරේ සිරිපාදේ වඳින්න ජනතාව කොයි තරම්ද? තලවිල මඩුපල්ලිය වන්දනාවේ යන ජනතාව කොයි තරම්ද? නුවරඑළියේ විනෝද ගමන් යන සෙනඟ කන්දරාව කොයි තරම්ද? වාහන මිලදී ගත්තු ණය ගෙවා ගන්න බැරිව පාර අයිනේ ඒවා නවත්වාගෙන ඒවා ඩිකේ අරගෙන පොඩි පොඩි බිස්නස් කරපු අය කී දෙනෙක්ද? අද හිතේ බරක් නැතෝ ඉන්නවද? දුර ගමන් කෝච්චියක ආසනයක් වෙන් කරගන්න කොයි තරම් අමාරුද? ආසන වෙන් නොකළ පෙට්ටිවල මොන තරම් සෙනඟක් ඉන්නවද? රට හැමතැනම සංචාරයක මොන තරමක් ඉන්නවද? අද මෙහෙම ගමන් බිමන් යන්නේ විනෝද වෙන්නේ ගෙදරින් එළියට බහින්න විදියක් නැතුව හිටපු ජාතියක්. ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙන යන්න, මරණයක් සුසාන භූමියටත් ගෙන යන්න වාහනයට තෙල් ටිකක් ගහන්න බැරිව හිටපු ජාතියක්. ගෙදර උයාපිහා ගන්නට ගෑස් නැතුව එළියේ දරලිප වැඳගෙන කෑම උයාගත් ජාතියක්. ළමයෙකුට අසනීපයක් හැදුනාම පැරසිටිමෝල් පෙත්තක් හොයා මහරෑ ගේන්ගෙට ගිය ජාතියක්. ඒ තත්ත්වය දැන් සම්පූර්ණයෙන් පහේ කනපිට හැරමින් පවතිනවා. වර්තමානයේ අපට පෙනෙන අපට දැනෙන ආර්ථික දියුණුව ගැනත් සමහරු විවේචනය කරනවා. මෙහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ ණය ගෙවීම අත්විට වෙලා තියෙන නිසා බව ඔවුන් කියනවා. ණය ගෙවන්න පටන් ගත්තු ගමන් රට ආපහු නරක තත්ත්වයකට ඇදවැටෙන බවත් ඔවුන් තර්ක කරනවා. අප මේ ගැන ගත කරන්නේ අපාය ඉන්ටර්වල් එකක් කියලා ඔවුන් කියන්නේ. ඒ විවේචනයේ කිසිදු පදනමක් නැති බව මම අවධාරණය කරන්න කැමතියි. අප මේ වන විට විදේශ ණය ඇතුළු සියලු ණය ප්‍රතිවගත කිරීම ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. අපේ බලාපොරොත්තු මේ සාකච්ඡා නුදුරේම සාර්ථකව අවසන් කර ගැනීමයි. ඔබතුමාට මම කියන්න කැමති 2023 සිට 2027 දක්වා ණය ගෙවා නොගෙවා සිටීමේ తాවකාලික සහනයක් ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 2023 ජනවාරි මාසේ ඉඳන් 2024 දිසැම්බර් මාස දක්වා ඒ කාල සීමාව. ඉන්පසු 2042 දක්වා කාලය තුල ණය ආපහුසු ගෙවීමට අප ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා ණය බරින් පීඩිතු රටක්. 2022 වෙද්දී අපට වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 6ක් පමණ විදේශ ණය ගෙවන්න නියමිතව තිබුණා. එය දළ දේශීය නිෂ්පාදනයේ 9.5% පමණ ප්‍රමාණයක්. රටකට දරන්ට අමාරු ප්‍රතිශතයක්. ණය ප්‍රතිව්‍යවස්ථාගත කිරීම කරන සාකච්ඡා සාර්ථක ගැනීම මගින් වසරකට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ 9.5% සිට 4.5 දක්වා අඩුකර ගැනීමට අපට පුළුවන් වෙනවා. භාගයට භාගයක් අඩුකර ගැනීම. 2022 හා 2023 වසරවල අප ලබා ඇති ආර්ථික වර්ධනය මේ ආකාරයෙන් ඉදිරියට රැගෙන ගියොත් රාජ්‍ය ආදායම ඉහළ ප්‍රතිශතයක රඳවා ගන්න හැකි වෙනවා. එහෙම වුණත් ණය ගෙවීම රට බරක් වෙන්නේ නැහැ. වර්තමානයේ රාජ්‍ය ආදායම් දළ දේශීය නිෂ්පාදනයෙන් 11% ආසන්න මට්ටමකින් වැඩි කර ගැනීමට අපට හැකි වෙලා තියෙනවා. ඒ සඳහා අපට වැට්බද්ද පනවන්නට සිදු වුණා. ඒ තීරණය ඉතා කටුක තීරණයක්. අසීරු තීරණයක්. එවැනි බද්දක් පැනවීමේ තීරණ අප ගත්තේ ඉතා අමාරුවෙන්. නමුත් මේ ආර්ථික රෝගය සුවපත් කර ගැනීම සඳහා වෙන විකල්පයක් නැහැ. අපට කෙටි කාලයක් මේ වේදනාව විඳින්නට වෙනවා. වැට්බද්ද පැනවීම නිසා රාජ්‍ය ආදායම් ශක්තිමත් වෙනවා. ණය ගෙවා ගැනීමේ ශක්තිය අපට ඇති බව ජාත්‍යන්තර ඉදිරියේ තහවුරු වුණා. රාජ්‍ය ආදායම් වැඩි වී ආර්ථිකයේ පිබිදීම නිසා රුපියල ශක්තිමත් වුණා. රුපියල ශක්තිමත් වෙන්න ඉන්ධන ඇතුළු ආනායන භාණ්ඩවල මිල අඩු වෙනවා. වැට්බදු ගෙවන සියලු ආයතනයන් දැන් රුපියල් ශක්තිමත් වීමේ වාසිය ලැබෙනවා. මුළු රටට මේ වාසිය ලැබෙනවා. ඉදිරියේ මීටත් වඩා වාසියක් ලැබෙනවා. මේ මාර්ගයේ සාර්ථක ලෙස ඉදිරියට ගියොත් මේ අවුරුද්දේ අවසන් වෙද්දී අපේ ආර්ථිකය තව තවත් ස්ථාවර තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම අපි රාජ්‍ය ආයතනවල පාඩුව ජනතා බදු මුදලින් පියවීමේ ක්‍රමය නවතා තිබෙනවා. ඒ ආයතන ප්‍රතිව්‍යවගත කර ආයෝජකයන්ට ලබා දෙනවා. බදු ජාලය පුළුල් කරනවා. ඒ වැඩපිළිවෙල යටතේ සමස්ත බදු ලිපිගොනු ගණන 2023 වසරේදී මිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ නංවා ගත්තා. මෙය 100%-130% ඉහළ යෑම. මුදල් අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම නවතා දමා තියෙනවා. රාජ්‍ය මුදල් හා ආර්ථික කළමනාකාරය වැඩි දියුණු කිරීමට හා ඒ සඳහා පහසුකම් සැලසීමට නෛතික රාමුව පද්ධතිය හා ක්‍රියාවලියන් ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින් තිබෙනවා. දකුණු ආසියාවේ පළවෙනි වරට පාලනය පිළිබඳ විනිශ්චයාත්මක වාර්තාවක් ගවර්නන්ස් ඩයග්නොස්ටික් රිපෝර්ට් පළ කර ඇති අතර පාලනය වැඩි දියුණු කිරීමට හා දූෂණ අවදානම් වලට එරෙහිව කටයුතු කිරීමට පියවර ක්‍රියාත්මක ආයෝජන ආකර්ෂණය කරගන්නවා. ඒ සඳහා නව ආයතනයක් ස්ථාපිත කරනවා. විදේශ මූල්‍ය අංශ වෙත අඛණ්ඩ ප්‍රවේශය සහතික කරනවා. කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. ආහාර සුරක්ෂිතතාවයේ යටතේ මහා පරිමාණ ගොවිපොළ ඇරඹීමට මේවන විටත් විදේශ රටවල් කීපයක් කැමැත්ත පළ කර තිබෙනවා. අපනයන සඳහා විදේශ වෙළඳපොළ ක්‍රමක්‍රමයෙන් විවුර්ත කරගන්නවා. මෙහිදී සම්ප්‍රදායික නොවන අපනයන සඳහා දැඩි අවධානයක් යොමු කරනවා. අපේ රට හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කරමින් කලාපීය ආර්ථික සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. වරාය නගර ජාත්‍යන්තර මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් කරනවා. හැබැයි ඒ සියල්ලම කළ හැක්කේ මේ සැලසුම ඔස්සේ ඉදිරියට ගියොත් පමණයි. අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් නිසා රටේ බහුතර ජනතාවකට පහසුකම් සහ සහන ගණනාවක් ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා. උරුමය වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් හිමිකරුවන් බවට පත් වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ අහිමි කර තිබූ ඉඩම් උරුමය ඔවුන්ට යලිත් ලැබෙනවා. දිළිඳු අවධානමට ලක් විය හැකි පිරිස් ආර්ථික අර්බුදයේ බලපෑම් වලින් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණය සඳහා වන වියදම තුන් ගුණයකින් ඉහළ දමන්නට අපට පුළුවන් වුණා. මේ නිසා අඩු ආදායම් ලබන පවුල් 124කට අස්වැසුම හිමි වෙනවා. පාසල් දරු දැරියන් ලක්ෂ 45ක පමණ පිරිසකට සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලැබෙනවා. තොරතුරු තාක්ෂණයේ විෂයක් ලෙස උගන්වන සෑම පාසලකටම ස්මාර්ට් පන්ති කාමර ලබා දෙනවා. ජනාධිපති අරමුදල යටතේ පාසල් දරුවන් ලක්ෂයකට ශිෂ්‍යත්වය ලබා දෙනවා. ජනාධිපති අරමුදලෙන් රෝගීන්ට ලබා දෙන මුදල් දෙගුණ කර තිබෙනවා. කඳුකර දශකයේ යටතේ ප්‍රාදේශීය ලේෂම් කොට්ටාස 89ක් පුරා ගම්මාන දහස් ගණනක සංවර්ධන කටයුතු ආරම්භ කර තියෙනවා. මේ සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 100 බැගින් ලබා දී තිබෙනවා. විමධිගත අයවැයමකින් මැතිවන කොට්ටාසවල සංවර්ධනය කටයුතු දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 25ක් මූලික කරගෙන කෘෂි නවීකරණ කටයුතු ආරම්භ කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දැන් ඉහළට මෙසවි තිබෙනවා. විශාල පිරිසක් එයින් ප්‍රතිලාභ ලබනවා. ඒ ශ්‍රේෂ්ත්‍රයේ තව තවත් දියුණු කරලීම උදෙසා අපි පියවර ගනිමින් ඉන්නවා. හැකිලී තිබුණු ආර්ථිකය දැන් හෙමින් පිබිදෙනවා, විහිදෙනවා. මේ සියල්ල මේ ප්‍රතිපලයක් හැටියට පියවරෙන් පියවර ජනතාවට සහන ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා. ව්‍යාපාර ආයතන සඳහා පරාටේ නීති අත්විඳීමට අප පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපිට තිබුණේ පළමුවෙම බැංකු ශක්තිමත් කරන්න. බැංකු ශක්තිමත් වුණයන් පස්සේ විතරයි පරාටේ ක්‍රමය අහෝසි කරන්න තිබුණේ. අපි කෙලින්ම ගිහින් පරාටේ ක්‍රමය අහෝසි කරා නම් සමහර ඉල්ලුව හැටියට බැංකු ක්‍රමය කඩා වැටුණා. ඉතින් බැංකු ආරක්ෂා කළා විශේෂයෙන්ම අපි පරාට ක්‍රමය අහෝසි කළා තියෙනවා. මේ සතිය අපිට විදුලි බිලට සහනයක් ලබා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ඉදිරියේදී පොත් පාසල් උපකරණ සෞඛ්‍ය උපකරණ බේතේත් වැනි අංග වැට්බදු ලයිස්තෙන් ඉවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී වැට්බදු ප්‍රතිශතය තවත් අඩු කිරීමට අපට හැකියාව ලැබෙනවා. අප දවසින් දවස ඉතා අසීරුවෙන් නමුත් ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට ක්‍රියා කරනවා. මේ සියල්ල කරන්නේ සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයෙන් සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට බැහැ. ඒ නිසා අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි, විද්‍යාත්මක සැලසුමක් අනුවයි. සමහරු සිල්ලර විසඳුම් වලින් මේ ගැටලු විසඳන්න පුළුවන් කියා කල්පනා කරනවා. පිටරට සිටින ලාංකිකයාගෙන් ඩොලර් 10ක් බැගින් හෝ 100ක් බැගින් ලබා ගන්න සමහරු යෝජනා කරනවා. ඒක හරියට ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි ලබාගෙන ඒ ඉස්කෝලේ දියුණු කරන්න පුළුවන් වගේ අමෝඥ යෝජනා. ඒ වගේම දේවල් වලින් රටක ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කරන්න බැරි බව කිසියම් ආර්ථික දැනුමක් තියෙන අයට වැටෙනවා. ඉතින් මේ අවස්ථාවේ අපි ඉදිරියේ තියෙන එක ප්‍රශ්නයක්. අප මේ දැන් මේ යන මගේ ඉදිරියට යනවද නැද්ද? මේ මගේ ඉදිරියට ගිහින් ආර්ථිකයක් ශක්තිමත් වීම යහ ප්‍රතිඵල අපි රටක් විදියට භුක්ති විඳිනවද? එහෙම නැතුව මේ සැලැස්මෙන් ඉවත් වෙලා වසර එකහමාරක දෙකකට කලින් රට වැටී තිබුණේ අසහනකාරී බංකොලොත් තත්ත්වයට යලි ඇද දමනවද? තීරණය කරන්න අපායට යලි ඇද වැටෙනවද? නැතිනම් මේ මාර්ගයේ පරාදීසය කරා ගමන් ගන්නවද? මේ ගමන් මග හැර අන් ගමන් මගක් අපිට නැහැ. අප මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය මගින් ඒ බව සනාථ වී තිබෙනවා. ඉතින් මේ මාර්ගයේම ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අනපනත් හා නීති රීති පාර්ලිමේන්තු ඉදිරියේ සම්මත කර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණින් ආර්ථික ප්‍රතිසංස්කරණ පන ළඟදීම පාර්ලිමේන්තු ඉදිරිපත් කරනවා. මම මේ සියල්ල කරන්නේ ජනප්‍රිය වෙන්න නෙමෙයි. බොහෝ දේශපාලන කණ්ඩායම් ජනප්‍රියත්වය තකා සුරංගනා පොරොන්දු දෙනවා. විවිධ පැතුම් මළු පොරොන්දු වෙනවා. සිහින මාලිගා මවන්න උත්සාහ කරනවා. ඒ අය මහ පොළවේ යථාර්ථය අමතක කරනවා. බලය වෙනුවෙන් බොරු කියනවා. හැබැයි මම කවදාවත් බලය වෙනුවෙන් බොරු කිව්වේ නැහැ. මම වැඩ කරන්නේ මගේ අනාගතය වෙනුවෙන් නෙමෙයි, රටේ අනාගතය වෙනුවෙන්. මම වෙහෙසෙන්නේ බලය ලබා ගැනීම අරමුණ වෙනුවෙන් නොවේ, රට යලිත් ගොඩනැගීම අරමුණ වෙනුවෙන්. අද අප අනුගමනය කරන පිළිවෙත නිසා සමාජයේ තනි තනි පුද්ගල කොටස් වලට යම් යම් පීඩාවන් ඇති වී තිබෙනවා. ඒ බව අප අවබෝධය කරගෙන තියෙනවා. හැබැයි තනි තනි පුද්ගලයන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳීම නිවැරදි ක්‍රමයක් නොවේ. එවැනි ක්‍රමයක් කිසි දිනක පූර්ණකාලීන විසඳුමක් වෙන්නේ නැහැ, තිරසාර විසඳුමක් වෙන්නේ නැහැ. අප මේ වෙහෙසෙන්නේ මුළු මහත් සමාජය ඉහළට ඔසවා තබන්න. පිබිදෙන ආර්ථිකයේ ප්‍රතිලාභ මුළු මහත් සමාජයටම සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකයක් නිර්මාණය කරන්නයි. ඒ බවත් අවධානය කරමින් මහාචාර්ය හේන්පිටිගෙදර ඥානවාස මාහිමියන් 1983 වසරේ අපට බෞද්ධ පාලන ක්‍රමයක් අවශ්‍යයි නමින් ලියු කෘතිය සටහනක් ගෙනහැර පාමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නට කැමතියි. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා සපුරාලීමෙන් ආර්ථික ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා තවත් උග්‍ර වී අධර්මය හා දූෂණය පැතිරී සමාජයේ සාමය සසඳ බිඳවැටෙන අයුරු බුදුන් වහන්සේ කූටදන්ත චක්කවර්ති සිහනාද සූත්‍රයන්හි පෙන්වා දී ඇත. පොදු හේතුව සොයා ඊට පිළියම් යෙදීම නිවැරදි ප්‍රතිකර්මයක් බව බෞද්ධ චින්තනය පෙන්වා දෙයි. ඵලයක් දැක ඒ එක් එක් ඵලයට හේතුව වෙන්වෙන් වශයෙන් සොයා යොදෙන පිළියමක් අණ්ඩ දැමීමකි. එබඳු ක්‍රමයකින් ප්‍රශ්න උග්‍ර වේ. ඉතින් අපි සමස්ත ආර්ථික සැලැස්මත් මේ අයුරෙම ඉදිරියට ක්‍රියාත්මක කර ප්‍රශ්න විසඳා ගනිමු. මුළු මහත් සමාජයේම ඉහළට ඔසවා තැබීමේ ආර්ථික පිළිවෙත ශක්තිමත් කරමු. ඒ නිවැරදි ගමනට එක්වෙන්න කියා මම මේ ගරු සභාවේ ඔබ සෑම දෙනාගෙන්ම සියලු ලාංකේය ජනතාවගෙන්ද මම ඉල්ලා සිටිනවා. ගරු කථානායකතුමනි, මම යෝජනා කරන්නේ මේ පිළිබඳ විවාදයක් පාර්ලිමේන්තුවේ පවත්වන්න. සියලු දෙනා එකඟ නම් එනසුමානේ හරි රැස් වෙලා අපිට මේ කාරණේ වාද කරන්න පුළුවන්.
ඕමිස්තුති.